සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බං යුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බං යුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බං යුනෝ සම්මා සම්බුද්දස්ස සාධු 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 වැඩමව අවදාළ උතුම් මහා සංඝ රත්නයේ නවසරයි අද කංකා විතරණී වැඩසටහනේ එක්තරා සම්දිස්ථානයක් ඒ තමයි මේ සක්කාය දිට්ඨිය පිළිබඳව කරන ලද සාකච්ඡාවෙන් අනතුරුව ඉතාම කිටි සාකච්ඡාවක් අපි කරේ ඒ සාකච්ඡාවෙන් අනතුරුව මේ සක්කාය දිට්ඨි ප්‍රහාණය එහෙම නැත්නම් මේ මාර්ගඵල ප්‍රතිලාභය පිණිස ප්‍රතිපදාව පිරීමට අත්‍යවශ්‍ය අංගයක් වන මේ සීලය පිළිබඳ සාකච්ඡාව ආරම්භ කිරීමට යෙදෙන අවස්ථාව අප මුලින්ම මේ ත්‍රිපිටකයේහි නිවැරදි භාවයත් එහි අන්තර්ගතය පිළිබඳ අප තුළ ඇති සියලු සැක දුරු වෙන අන්දමේ කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව සරණාගමනය සද්ධාව දානය නම් වූ මාතෘකා යටතේ සාකච්ඡා ගණනාවක් පවත්වන්නට යෙදුණා. නමුත් ඒ සාකච්ඡා සර්ව සම්පූර්ණයෙන් අවසන් කියලා කවුරුත් හිතන්න එපා. ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් කරා කියන එක තමයි කියන්න තියෙන්නේ. නමුත් මේ ප්‍රතිපදාවේ වැදගත්ම අංගයක් වන සීලය, ඒ සීලය සම්පූර්ණ කරන්නේ නැතුව කෙනෙකුට භාවනාවේ හිත එකඟ කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කාරණය අතිශයින් වැදගත්. ඒ මොකද සීල විසුද්ධියට පැමිණලා කෙනෙක් චිත්ත විසුද්ධියට පැමිණෙන්නේ. කිසිම කෙනෙක් සප්ත විසුද්ධීන් සම්පූර්ණ නොකර මාර්ගඵල ලබන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි අපට හිතේ හදිස්සියක් තිබුණට හදිස්සිය භාවනා කරාට ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙන්න කාරණා බොහොමයක් තියෙනවා. එකක් තමයි තිසරණය පැහැදිලි නැතිකම, නැත්නම් තිසරණය පිරිසිදු නැති බව. සරණාගමනය සිද්ධ වෙන්නේ තිසරණය පිළිබඳ තියෙන නිවැරදි අවබෝධය අනුව. ඒ නිවැරදි අවබෝධයෙන් තිසරණ සරණ ගියොත් ඒ පුද්ගලයා බෞද්ධයෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් පින්වත්නි අපි බෞද්ධයි කියලා හිතා ගන්නවා විතරයි. අම්මා තාත්තා අපිට කියපු නිසා, අපේ වැඩිහිටියෝ අපට දන්නපු නිසා අපි බෞද්ධයි කියලා අපි බෞද්ධ කියලා හිතාගෙන ඉන්නවා. නමුත් මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ලංකා ද්වීපයට වැඩමවා වදාළ උතුම් වූ ත්‍රිපිටක අටකතා පිළිබඳ දැනුමක් අපිට නැත්නම් අපි තාමත් හිතෙන් හිතාගෙන ඉන්න බෞද්ධය පමණයි. නිවැරදි සම්මාදිට්ඨියක් සහිතව මේ බුදුදහමට පැමිණෙන පුද්ගලයාට තමයි මේ බෞද්ධ කියලා කියන්නේ. නමුත් මේ මහායාන බෞද්ධයෝ තේරවාදී බුදුදහමට අනුව නිවැරදි බෞද්ධයෝ නෙමෙයි. ඒ නිසා ඔවුන්ට මාර්ගඵල මේ ජීවිතේ ලැබෙන්නේ නැහැ. ඒ කාරණේ තමයි වැදගත්කම තියෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේටම වන්දනාමාන කරන පුද පූජා පවත්වන මහායාන බෞද්ධයන්ටවත් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. නමුත් භාවනාවේ දියුණු තත්ත්වයන්ටපත් වෙන්න පුළුවන්. නමුත් විදර්ශනාවේ නෙමෙයි. සමතේ පමණයි. ඉතින් පින්වත්නි, මේ කාරණය මේ තරම් වැදගත්කමක් තියෙන නිසා ඊට අමතරව සීල විසුද්ධිය සර්ව සම්පූර්ණයෙන් පුරන්නේ නැතුව කෙනෙකුට චිත්ත විසුද්ධියට පැමිණෙන්න බැරි නිසා අපි මේ සීලය විස්තර වශයෙන් සාකච්ඡා කළ යුතුයි. අද අපි ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්ෂාපදය පිළිබඳව යම් ප්‍රමාණයක් සාකච්ඡා කරමු. මේ ශික්ෂාපද ඉතාම හොඳින් දැනගත යුතුයි. එහෙම නැත්නම් ඒ ශික්ෂාපද රකින්න බෑ. සඳහන් කරලා තියෙනවා කෙනෙක් තමන් රකින ගව සමූහයා ගැන විස්තර දන්නේ නැත්නම් ඒ ගව සමූහයා නැති වුණාද කියලාවත් දන්නේ නැහැ. ඒ නිසා රකින්න බෑ. මේ ආකාරයෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ සීලය හොඳින්ම දැනගන්න ඕනේ. මේ සීලය කියන පදය නිකන් මාතෘකාවක් හැටියට දැන ගැනීම ප්‍රමාණවත් නැහැ. මේ සිල්පද රැකීම පිළිබඳව මට්ටම් තියෙනවා. අපි දැනගන්න ඕනේ කොතනින් මේ සිල්පදය රකින්න ආරම්භ කරනවද? කොතනින් පුරුදු පුහුණු කරනවද? මොන මට්ටමට පැමිණියාම සීල විසුද්ධියට පැමිණෙනවද? මේ කාරණා දැනගත යුතුයි. පාරමිතා විස්තරයේදී මේ තණ්හාව මට්ටම් තුනකට බෙදා දක්වනවා. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී යනුවෙන්. නමුත් මේ පාරමිතාවන්ට අයිති වෙන කොටස විශාල පරාසයකින් යුක්තයි. එම නිසා කෙනෙකුට හිතාගන්න බැරි තරම් අමාරුයි පාරමිතාව පුරන්නත්. උපපාරමිතාව ඊටත් වඩා අමාරුයි. මේ පාරමිතාවට අයිති වෙන්නේ වස්තුව පිළිබඳ තණ්හාව, අමුදරු ඥාතීන් පිළිබඳ තණ්හාව කියන මට්ටම් දෙක. මේක සරලව මට්ටම් දෙකක් කියලා කිව්වට මට්ටම් දහස් ගානක ප්‍රභේදයන් තියෙනවා. උපපාරමිතාවන්ට අයිති වෙන්නේ ශරීර අවයව පිළිබඳ තණ්හාව. මේ තණ්හාව අතහැරීම. පරමත්ත පාරමිතාවට අයිති වෙන්නේ ජීවිතය පිළිබඳ තණ්හාව අතහැරීම. බොහෝ පින්වතුන් විදර්ශනා භාවනාව කරන්න හිතාගෙන ඉන්නවා. සමහරු අවුරුදු ගණන් කරනවා. නමුත් විශේෂ ප්‍රතිඵලයක් නොලැබෙනවා නම් එයට හේතුව මේ සීලය සම්පූර්ණ නොකිරීම. මොකද මේ සීලයේදී තමයි තමන්ගේ වස්තුවට, අමුදරු ඥාතීන්ට, අතපය අවයවයන්ට, ජීවිතයට තියෙන තණ්හාව තුනී කරන්න ලැබෙන විශේෂ අවස්ථාව ලැබෙන සීලය පුරද්දි. ඒ කාරණේ සීලය පුරන් නැති කෙනෙකුට ලැබෙන්නේ නැහැ. මේ කාරණාව විශේෂයි. ඉතින් අපි මේ සිල්පදය පිළිබඳ සාකච්ඡා කිරීමේදී ප්‍රථමයෙන්ම සාකච්ඡා කරන්නේ මේ වස්තුව පිළිබඳ තණ්හාව නිසා ප්‍රාණඝාතයෙන් වෙන්වීම කෙසේ නම් නොහැකි වෙනවද, කෙසේ නම් හැකි වෙනවද කියන කාරණා. අපි මේ වස්තුවල තියෙන තණ්හාවත් අතහැරලා බලමු. ඊටත් වඩා සුළු කාරණා නිසා කරන ප්‍රාණඝාතයන්. විනෝදයට දඩයම් කරන්න යනවා. එහෙම නැත්නම් මාළු බාණ්ඩ යනවා. ඒ කාරණාව මේ කතාවට අදාළ වෙන්නේ නැහැ. පින් වැලකීම කිසිම තැකීමකට පත් කරන්න බෑ. මොකද ඒ තරම්ම පහත් තත්වයක් ඒ විනෝදයට සතුන් මැරීම. නමුත් යම් කිසි කෙනෙක් තමන්ගේ වස්තු ආරක්ෂා කරන්න ප්‍රාණඝාතය කරන්න හිතනවා නම් එයින් තමා මුලින්ම ගැලවෙන්න ඕනේ. අපි බලමු එවැනි උදාහරණ. අපේ නිවසේ තියෙන ගස්වැල් වල හැදෙන පළතුරු, මල් ආදී දේවල් ඒවට හානි කරන්න යම් සතෙක් පැමිණෙනවා නම් කෙනෙකුට කේන්ති යනවද? තමන්ගේ වස්තුවට හානි කරනකොට ඉවසන් ඉන්න අමාරුයි. නමුත් ඒ කේන්තිය කොයිතරම් ප්‍රමාණයකින් පාලනය වෙනවද කියන කාරණය මත ඒ හේතුවෙන් ප්‍රාණඝාතයක් කරන්න සිදු වෙනවද නැද්ද කියන කාරණාව තීරණය වෙනවා. අපිට ඉවසගෙන ඉන්න බැරි වුණොත් ඒ හානිය අප යම් ක්‍රියාමාර්ගයක් ගන්නවා, ඒක වළක්වන්න. ඒ වළක්වන්න ගන්න ක්‍රියාමාර්ගය භාගතුන් වහන්සේගේ දේශනාවට අනුව ප්‍රාණඝාතය නොවිය යුතුයි. අපි බලමු නිවසක තියෙන කෑම බීම කන්න නැත්නම් හානි කරන්න මියෝ කැරපොත් ආදී කුඩා සතුන් පැමිණෙනවා. මෙවැනි ප්‍රායෝගික අවස්ථාවකදී තමන්ට මේ වස්තුව පිළිබඳ ආහාර පාන පිළිබඳව තණ්හාව පාලනය කරගන්න බැරි නම් ඒ සතුන්ව මරලා හරි නවත්තන්න හිතෙනවා. මේ කාරණේදී අපට තේරුම් ගන්න පුළුවන් අපට මේ වස්තුව පිළිබඳ කොයිතරම් තණ්හාවක් තියෙනවද කියලා. තමන්ට මේ දේ සිද්ධ වුණාම තමන් බලන්න තමන්ට ඉවසගෙන ඉන්න පුළුවන්ද? මෙතනදී භාගතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ සතුන්ට කෑම දිය යුතුමයි කියලා. අපේ වස්තුවට හානි කරන්න දිය යුතුමයි කියලා දේශනා කරන්නේ නැහැ. නමුත් කියන්නේ වැළක්වීම කරන්න අවසර තියෙනවා. ප්‍රාණඝාතය නොකර වසවිස පාවිච්චි කරන්නේ නැතුව ආයුධ ආදී දේවල් වලින් වසවිස ආදී දේවල් වලින් හානියක් කරන්නේ නැතුව. ඉතින් ඒකෙදි බොහෝ ප්‍රායෝගික කරුණක් වෙන මෙය බොහෝ දෙනෙක් හිතනවා අන්ත දෙකකින්. එකක් තමයි සතුන් මරලා හරි මේකෙන් බේරෙන්න ඕනේ කියලා. තව කෙනෙක් හිතනවා නෑ සතුන්ට කන්න දෙන්න ඕනේ. බලක් කන්න හොඳ නෑ. මේ සතුන් එන විදි නැත්නම් එන මාර්ග වසාදමා ඒ සතුන් එළියට ගෙන ගොස් දමා හෝ එහෙම නැත්නම් යම් කිසි ආකාරයකට මේ ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කිරීමෙන් මේ සතුන්ගේ උවදුරු වලින් යම් ප්‍රමාණයක් මගහැරගන්න භාගතුන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. ගෙවල් අතු ගන්න තහනමක් පනවල නැහැ. භාගතුන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා මේ මකුළු දැල් කැඩීමේදී ඉහළ සිට පහළට මකුළු දැල් කඩන්න අවසර දීලා තියෙනවා. කොට්ට මෙට්ට අවුවට දාන්න ආදී දේවල් වලට අවසර දීලා තියෙනවා. අපිට ගොවිතැන් කරන්න අවසර දීලා තියෙනවා. නමුත් හිතන්න එපා පොලෝ කොටන එක පාපයක් නෙමෙයි කියලා. සතුන් මැරෙන්නේ නැහැ කියලා හිතන්න එපා. භාගතුන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව දේශනා කරද්දී ඉතා හොඳින් අර්ථ දක්වලා තියෙනවා. භාගතුන් වහන්සේගේ සර්වඥතා ඥාණය කොයිතරම් ගැඹුරුද කියන කාරණාව තේරෙන්නේ පින්වත්නි දිවස්ලාභියෙකුටවත් මේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම කියන ශික්ෂාපදයේ සීමාවල් තනියම හිතාගන්න බෑ. ඒ කාරණේදී අපේ භික්ෂුන් වහන්සේ නමකට සිදු වුණු අත්දැකීමක් සඳහන් කරන්නම වෙනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේට රහත් වීමට ප්‍රථමයෙන් ඒ අනුරුද්ධ තෙරුන් වහන්සේට දිවස් ලැබෙනවා. සක්වල්වල් දහසක් දකින්න තරම් බලවත් වූ දිවසක් ලැබෙනවා. නමුත් උන්වහන්සේ භාගතුන් වහන්සේට ඉදිරිපත් කරනවා කරුණක් භාගතුන් වහන්සේ පෑන් පානය කරන්න බෑ. ඉතින් මේ කාරණේදී භාගතුන් වහන්සේ ප්‍රශ්නයක් නගනවා, මොකක්ද කාරණාව? පිළිතුරු ලැබෙන්නේ භාගතුන් වහන්සේ ප්‍රාණීන් ඉන්නවා. ඉතින් භාගතුන් වහන්සේ උපදෙස් දෙනවා පෙරහන් කලකින් පෙරලා ඒ පෑන් පානය කරන්න. අනුරුද්ධ තෙරුන් වහන්සේ ඒ අවස්ථාවේ නැවත ප්‍රකාශයක් කරනවා, ස්වාමිනි භාගතුන් වහන්ස පැන් පෙරලා තියෙන්නේ, නමුත් තාමත් ප්‍රාණීන් ඉන්නවා. භාගතුන් වහන්සේ ප්‍රශ්නයක් නගනවා, කොහොමද දුටුවේ, කොහොමද මේ ප්‍රාණීන් ඉන්නවා කියලා දැක්කේ? භාගතුන් වහන්ස දිවසින් දැක්කා. ලැබෙන උපදෙස මොකද්ද? දිවසින් බලන්නේ නැතුව පැන් පෙරලා පියවි ඇහැට පේන සතුන් නැත්තම් පානය කරන්න කියන එකයි. විස්තර වශයෙන් මේ ප්‍රකාශය කියනවා නම් මෙන්න මේ ආකාරයට කියන්න වෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රාණඝාතයෙන් වැළකීම කියන ශික්ෂා පදය අප රකින්න පටන් ගන්නේ ඇහැට පෙනෙන කුඩාම සතාගේ ඉඳලා සලකලා ඊට වඩා කුඩා සතුන් පිළිබඳ සැලකීමට භාගතුන් වහන්සේ උපදෙස් දෙන්නේ නැහැ. මේ කාරණය ඉතාම විශේෂ කාරණාවක්. මොකද දිවස්ලාභියෙකුටවත් මේ කාරණේ තීරණය කරන්න බෑ. දැන් අපි අන්වීක්ෂයකින් බැලුවොත් එම මේ මේස උඩ, පුටු උඩ, එහෙම නැත්නම් මේ අපේ අතපය උඩ බොහෝ කෝටි ගණන් සත්වයෝ ඉන්නවා. අපි විද්‍යාවේ ඉගෙන ගන්න ආකාරයට මේ ඒක සෛලික ජීවීන් විතරක් නෙමෙයි, බැක්ටීරියා වෛරස් විතරක් නෙමෙයි ඉන්නේ, ඊට වඩා විශාල ප්‍රමාණයෙන් යුතු අඟලකින් 80න් එකක් ප්‍රමාණය බටහිර විද්‍යාවේ හඳුන්වන අන්දමට ඩස්ට් මයිට් කියන නමින් හඳුන්වන කුඩා සතුන් ඉන්නවා. කුරුමිනියෝ වගේ ඇඟක් තියෙනවා, පාදයන් තියෙනවා, හිස වෙනම තියෙනවා, අංගෝපාංග වෙනම තියෙනවා. ඒක සෛලික ජීවියෙක් නෙමෙයි. එවැනි සතුන් දහස් ගාණක් අපේ ශරීරයේ උඩත් ඉන්නවා. මේ ශරීරය තුළ එවැනි සතුන් ලෝක ජනගහණයට වඩා ඉන්නවා කිව්වත් ඒක අතිශෝක්තියක් නෙමෙයි. ඒ නිසා කවුරු හරි හිතෙනවා නම් තමන් තනි වෙලා කියලා ඒ සිතුවිල්ල අතහර ගන්න වෙනවා. ලෝක ජනගහණයට වඩා ජීවීන් තමන් එක්ක ඉන්නවා. එතකොට මේ කුඩා සතුන් පිළිබඳව භාගතුන් වහන්සේ මේ ශික්ෂාපදය පනවන්නේ නැහැ. මොකද එහෙම වුණා නම් කිසිම ආහාරයක් ගන්න බෑ. කොටිම්ම කියනවා නම් හුස්ම ගන්නත් බෑ. හුස්ම ගනිද්දී ලක්ෂ ගණනක් එක හුස්මට අපේ ශරීරයට ඇතුල් වෙනවා. හුස්ම පිට කරද්දී ඒ සියලුම දෙනා පිට වෙන්නේ නැහැ. ලක්ෂ ගණනක් ඇලෙනවා. ලක්ෂ ගණනක් ශරීර ගත වෙනවා. ලක්ෂ ගණනක් නැවත පිටතට පැමිණෙනවා. එහෙනම් හුස්ම ගත්තත් ප්‍රාණඝාතය වෙනවා. භාගතුන් වහන්සේ මේ ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්ෂාපදයට ඒ ප්‍රමාණය ඇතුළත් කරන්නේ නැහැ. අපි අතපය සෝදද්දී පිරිසිදු කරද්දී මේ සතුන් මැරෙනවා. අපි ඇවිදිද්දී මැරෙනවා. එහෙම නැත්නම් අපි ආහාර ගනිද්දී ඕනෑම ආහාරයකින් ශරීරයට බලපෑමක් තියෙනවා. බලපානවා කියන්නේ යම් ප්‍රමාණයක් සතුන් වැඩි වෙනවා, යම් ප්‍රමාණයක් සතුන් අඩු වෙනවා. ඉතින් මේ කාරණාව නිරන්තරයෙන් සිදු වෙනවා. ශරීරය තුළ යුද්ධයක් වගේ දෙයක් තියෙනවා. අපි නිදාගත්තත් ඒ යුද්ධය පවතිනවා. ඒ නිසා තමයි අයහපත් ඉරියව් පවත්වනකොට ශරීරය දුර්වල වෙන්නේ, නොකා ඉන්නකොට ශරීරය දුර්වල වෙන්නේ. මොකද අපේ තියෙන කාර්යයන් ශරීරයට අදාළ නැහැ. ශරීරය වෙනම ඒකකයක්. ඒ වෙනමම තමන්ගේ පැවැත්ම සඳහා නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා මේ ශරීරයට නොයෙක් ආගන්තුක ජීවී නැතුල් වෙනවා. ඉතින් ඒ අනුව අසනීපත් වෙනවා, රෝගී තත්ත්වයන්ට බඳුන් වෙනවා. භාගතුන් වහන්සේ බෙහෙත් බොන්න තහනම් කළා නැහැ. භාගතුන් වහන්සේ වගා කරන්න තහනම් කළා නැහැ. වගා කරනකොට සතුන් මැරෙනවා. පින්වත්නි, අපි බත් පිඟානක් ආහාරයට ගන්නකොට කොයිතරම් සතුන් ප්‍රමාණයක් මැරෙනවා ඇද්ද? ඒ බත් පිගාන වෙනුවෙන් එක බත් ඇටයක් වෙනුවෙන් දහස් ගණනක් ජීවීන් මැරිලා තමයි අපේ පිඟානට මේ බත් ඇටය ඇටය ගාන එන්නේ. ඒ කාරණය අවබෝධ කරගන්න මේ කුඹුරක් හානකොට ඒ හාන තැනට ගිහිල්ලා බලන් ඉන්න පින්වත්නි. එතනදී තමන්ට තේරෙයි මේ නගුල පිටුපස බොහෝ සතුන් ගණනක් හඹා යනවා. නගුල පිටිපසින් ගමන් කරන්නේ නිකම්ම නෙමෙයි, ඔවුන්ට ප්‍රයෝජනයක් තියෙන නිසා. ඒ මතුවෙන යම් යම් සතුන්, කුඩාම සතුන් නෙමෙයි, පණුවන් වැනි ලොකු සතුනුත් ඉන්නවා. ආහාරයට ගැනීමට සමහර සතුන් දෙකට කැපිලා නැත්නම් තුවාල වෙලා උඩට මතුවෙනවා. සමහර සතුන් ඒ ඉන්න විදිහට උඩට මතුවෙනවා. නමුත් ජීවත් වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. වෙනත් සතුන් ඔවුන්ව අනුභව කරනවා, ඔවුන්ව ආහාරයට ගන්නවා. ඉතින් මේ කාරණය සුළු කරලා තකන්ඩ භාගතුන් වහන්සේ දේශනා කරේ නෑ. නමුත් අවසරයක් දීලා තියෙනවා ගිහියන්ට ගොවිතැන් කරන්න අවසර දීලා තියෙනවා, පොලෝ කොටන්න අවසර තියෙනවා. නමුත් උපසම්පදා භික්ෂුවකට ඒ අවසරය දෙන්නේ නෑ. පඨවි කණෙන් ශික්ෂාපදය අනුව උපසම්පදා භික්ෂූන් වහන්සේ නමකට පොලෝ කොටන්න තහනම්. ඒ කාරණය නොසලකා හිටියනම් භාගතුන් වහන්සේ ශික්ෂාපදය පනවන්නේ නැහැ. නමුත් මේ ප්‍රතිපදාව අනුපූර්වයි. අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක් අනුව තමයි මේ ශාසනයෙහි නුවණ වැඩෙන්නේ. එනිසා භාගතුන් වහන්සේ මේ පටන් ගන්න කෙනෙකුට ගොවිතැන් කරන්න එපා කියලා කියන්නේ නැහැ. පොලෝ කොටන්න එපා, මල් වවන්න එපා, එහෙම කියන්නේ නැහැ. නමුත් උපසම්පදා භික්ෂුව කියලා කියන්නේ විශේෂ වරප්‍රසාදයක් ලත් උත්තම පුද්ගලයන්ට කියන නමක්. ඉතින් ඒ නිසා ඒ උතුම් පුද්ගලයන් වහන්සේලාට, ඒ උතුම් භික්ෂුන් වහන්සේලාට පොළොව කොටන්න අවසරයක් දෙන්නේ නැහැ. මේ කාරණය සුළුපටු නම් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගිහිගෙයින් නික්මෙන්නේ නැහැ. පිප්පලි මානවක හැටියට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එදා ගිහිගෙයේදී පිප්පලි මානවක හැටියට තමන්ගේ ඉඩම්වල ගොවිතැන් කරද්දී සතුන් මැරෙන එක පිළිබඳව මිනිසුන්ගෙන් විමසනවා, කාටද මේ පාපේ අයිති වෙන්නේ? ඉතින් ඒ මිනිසුන් පවසනවා, ස්වාමීනි, මෙහි සියලු අසන්නත් ඔබ වහන්සේට අයිති, එනිසා මෙහි සියලු අකුසලයක් ඔබ වහන්සේටම අයිති. ඉතින් මේ කාරණේ අතිවිශාල කාරණාවක්, සුළුකොට තකන්න බෑ. එම නිසා හිතනවා ගිහිගේ අකුසල් පිරෙනවා වැඩි, එම නිසා මම පැවිදි වෙනවා කියලා. එම නිසා පින්වත්නි, මේ කාරණා පිළිබඳ භාගතුන් වහන්සේ අවසර දීලා තියෙනවා. නමුත් ඒකාන්තයෙන්ම සර සම්පූර්ණයෙන් බැහැර කරන්න එපා. මොකද මේ කාරණාව පිළිබඳ භාගතුන් වහන්සේම උපදෙස් දීලා තියෙනවා. ඉතින් ඒකෙදී පටන් ගන්න කෙනාට එහෙම තහනම් කරන්නේ නැහැ. නමුත් තමන් හිතන්න ඕනේ තමන්ට මේ බත් කණ්ඩ ලැබෙනකොටත් හාන වෙලාවේදී ප්‍රාණඝාත සිද්ධ වෙනවා. වතුර අරිද්දි වහද්දි, වතුර අරිද්දි එහෙම නැත්නම් වැසි වසිද්දි, නැත්නම් වතුර වැඩි කරද්දි හානි සිද්ධ වෙනවා. ගොයන් කපනකොට සතුන්ට නැත්නම් ප්‍රාණීන්ට හානි වෙනවා. පාගද්දි, ගොයම පාගද්දි, හුලං කරද්දි, තම්බද්දි, වේලද්දි, කොටද්දි, ඒ වගේ නොයෙක් අවස්ථාවන් වල සතුන් මැරිලා අන්තිමටම අප මේ තමන්ගේ නිවසේ ඒ හාල් ටික තැම්බෙන්න තබද්දිත් ඉතුරු වෙලා ඉන්න තව ප්‍රමාණයක් මැරෙනවා. ඒත් තව ඉතුරු වෙනවා. එතකොට ඒ බත් කටක් ගන්න පුද්ගලයෙකුට දවසක් තිබුණා නම් දහස් ගණනක්, ලක්ෂ ගණනක් ජීවීන් පේනවා. අංගෝපාංග තියෙන කොහොමද ආහාරයට ගන්නේ? ගන්න විදියක් නැහැ. මොකද තමන්ගේ ඥානය අනුව සතුන් ඉන්දද්දී අපිට ගන්න හිතෙන්නේ නැහැ. නමුත් මේ ශාසනය අපේ නෙමෙයි. අපේ අවබෝධය අනුව නිවන් දකින්න බෑ. එහෙම නිවන් දකින්න පුළුවන් උතුම් වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේ නමකට හෝ පසේ බුදුරජාන් වහන්සේ නමකට විතරයි. අපේ සිතවිලි අපේ තීරණ අනුව නිවන් දකින්න වෙන කිසිම කෙනෙකුට බෑ. ඒ නිසා භාගතුන් වහන්සේ නියම කරන පරිදි මේ ශික්ෂාපදය රකින්න ඕනේ. එහෙම නැතුව වෙන විදිහකට මේ ශික්ෂාපදය ගැන හිතුවොත් මිත්‍යා දෘෂ්ටිකේ බවට පත් වෙනවා. මිත්‍යා දෘෂ්ටිය තියෙනවා නම් පින්වත්නි නිවන් දකින්න හිතන්නවත් එපා. ඕනම දෙයක් කරන්න පුළුවන් නමුත් නිවන් දකින්න බෑ. මිත්‍යා දෘෂ්ටිය සහිතව. ඉතින් ඒ නිසා මේ ප්‍රාණඝාතයෙන් වැළකීම පිළිබඳ ශික්ෂාපදය ගැන වුණත් යම් මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා නම් එයත් මිත්‍යා දෘෂ්ටියක්මයි. මේ විදිහට මේ ප්‍රාණඝාතයෙන් වැළකීම පිළිබඳ ප්‍රායෝගිකව භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අපට මීපැණි ආහාරයට ගන්න පුළුවන්. මීපැණි කියලා කියන්නේ ඉබේ හැදෙන දෙයක් නෙමෙයි. ලක්ෂ ගණනක් මීමැස්සන්ගේ මහන්සියෙන් ඔවුන්ගේ දරුවන්ට සහ ඔවුන්ට ආහාර වශයෙන් එක්රස් කරන විශේෂම ගුණදායී ආහාරයක්. නමුත් භාගතුන් වහන්සේ මීපැණි වළඳන්ඩ තහනම් කළා නෑ, දන් දෙන්න තහනම් කළත් නෑ. භාගතුන් වහන්සේ කිරි බොන්න තහනම් කළා නෑ, එළ කිරි බොන්න තහනම් කළා නෑ. දැන් අද කාලේ බටහිර රටවල්වල මිත්‍යා දෘෂ්ටියක් පවතිනවා. එළ කිරි බොන්නත් හොඳ නෑ, මොකද ඒ එළ කිරි තියෙන්නේ පැටියන්ට. භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා පැටියට ඉතුරු කරලා දොවන්න ඕනේ. ඒ කාරණාව දේශනා කළා තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ මහා ගෝපාලක සූත්‍රයේ ඉතුරු කරන්නේ නැතුව දොවන්න එපා කියලා කියලම තියෙනවා. ඒ කාරණාව ශාසනයට අදාළ වෙන හැටිත් ඒ සූත්‍රයේ දේශනා කළා තියෙනවා. මේ විදිහට නොඑක් මිත්‍යා දෘෂ්ටියට පැමිණෙන්න පුළුවන් භාගතුන් වහන්සේගේ දේශනාව දන්නේ නැත්තම්. එම නිසා පින්වත් මේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම කියන ශික්ෂාපදය සුළු කොට තකන්න එපා. හැබැයි පළවෙනියෙන්ම සමාදන් විය යුතු ශික්ෂාපදය ඊටාම ඕනකමින් රැකිය යුතුයි. ජීවිතයේ තියෙන තණ්හාවක් නැති වෙනකම් අපි බලමු. දැන් මේ වස්තුව පිළිබඳ තණ්හාව ගත්තාම ඒ වස්තුව පිළිබඳ තණ්හාව එකක්ද නැත්තම් ප්‍රභේද කෝටි ගණනක් තියනවාද? ප්‍රභේද කෝටි ගණනක් තියනවා. දැන් අපි බලමු අපේ ගෙවල් වල තියෙනවා වටිනාකමින් අඩුබඩු යම් වස්තුවක්. වටිනාකමින් අඩු නම් අපට ඒ පිළිබඳව තියෙන තණ්හාව අඩුයි. මොකද ඒ පහසුවෙන් ලබා ගන්න පුළුවන් සුලභව තියෙනවා. ඒක තමයි වටිනාකමින් අඩුයි කියලා කියන්නේ. අපි හිතමු අපේ නිවසක තියෙනවා කොස්සක් ඉදලක්. සමහරුන් නම් ඒ පිළිබඳවත් තණ්හාව තියෙනවා. නමුත් බොහෝ දෙනෙකුට මේ කාරණාවෙන් ජය ගන්න පුළුවන්. කෙනෙක් ඇවිල්ලා කොස්ස හොරකම් කරොත්, කොස්ස කැඩුවොත් ඉවසන්න පුළුවන්. නමුත් ඒ වගේද ගෙදර තියෙන සාලේ පුටු කට්ටලේ එක පුටුවක් කැඩුවොත් ඒ වගේ සමාන අදහසකින් ඉන්න පුළුවන්ද? එහෙම නැත්නම් කෙනෙක් ඇවිල්ලා කොස්සක් ඉල්ලනවා, පහසුවෙන් දෙන්න පුළුවන්. ගෙදර තියෙන එකම මේසේ ඉල්ලුවොත් දෙන්න පුළුවන්ද? හිතලා බලන්න පින්වත්නි, තමන්ගේ තණ්හාව කොහෙද තියෙන්නේ කියලා. දැන් සමහර පින්වතුන් බත් දන් දෙනවා. බත් පාසල් කරලා බොහෝ දිනාට දන් දෙනවා. එහෙම නැත්නම් පොයේ දවසට සිල්ලුතුන්ට දන් දෙනවා. ගෙදරට ඇවිල්ලා තමන්ගේ මෝටර් රථයේ ඉල්ලුවොත් දෙන්න පුළුවන්ද? ඒකත් වස්තුවටමයි අයිති වෙන්නේ. ආහාර පාන වගේම මිල මුදල් වගේම මේ අපි පරිහරණය කරන සියලු බඩු භාණ්ඩ වස්තුවට අයිති වෙන්නේ. තමන්ගේ එකම නිවස දෙන්න පුළුවන්ද? ඒකත් වස්තුවට අයිති වෙන්නේ. ඉතින් තමන්ගේ නිවස ආරක්ෂා කරගන්න හරි ප්‍රාණඝාතයක් කරොත් එම මේ ශික්ෂාපදය රකිද්දී මේ පළවෙනි තණ්හාවේ මට්ටමවත් ජයගත්තේ නැහැ කියන මට්ටමේ ඉන්නේ. ඒ නිසා පින්වත්නි මේ වස්තුව නිසා ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා සමාදම් වීම ඊටාම සුළුවෙන් සලකන්න බෑ. එයත් ඊටාම සංකීර්ණයි. සමහර කෙනෙක්ට මේ මට්ටම ජය ගන්න පුළුවන්. පුරුදු පුහුණු වෙන්න ඕනේ. ප්‍රාණඝාතය පිළිබඳ සිතුවිල්ලක්වත් එන්නේ නැති වෙන්න පුරුදු පුහුණු වෙන්න ඕන. නමුත් තමන්ගේ දෙමව්පියන්ට අමුදරු ඥාතීන්ට තියෙන තණ්හාව අඩු වෙනවද? ඒ නිසා සතුන් මරණක නවතිනවද? එහෙම වෙන්නේ නැහැ ඒක පාටම. වස්තුව නිසා සතුන් මරණක නවත්තනවා කියලා සමාදන් වෙච්ච පුද්ගලයාටත් තමන්ගේ දරුවට කරදරයක් කරන්න යම් සතෙක් පැමිණියොත් තමන්ට ඒ සතාව මරලා හෝ වළක්වන්න අවස්ථාව හැකියාව තියෙනවා නම් ඒ හැකියාව භාවිතා නොකර ඒ කාරණයෙන් ගැලවෙන්න උත්සාහ කරන්න තහනමක් නැහැ. නමුත් යම් ආකාරයකින් ගැලවෙන්න බැයි නම් දරුවගේ ජීවිතයේ ගියත් මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා සමාදන් වෙන්න පුළුවන්ද? ඒ කාරණේයි තියෙන්නේ දෙවෙනි මට්ටමට. අමුදරු ඥාතීන් පිළිබඳ තියෙන තණ්හාව කියන දෙවෙනි මට්ටමට. ඉතින් තමන් හිතලා බලන්න, තමන්ගේ අම්මා තාත්තා ගාවට යම් කිසි කෙනෙක් එනවා නම් ජීවිත හානියක් කරන්න තමන්ට පුළුවන්ද? ඒ පුද්ගලයාව මරන්න හැකියාව තිබිලත් මරන්නේ නැතුව ඉන්න. මෙතන කියලා තියෙන්නේ වළක්වන්න එපා, ඒ කාරණේ කරන්න දෙන්න කියන එක නෙමෙයි, මොනවා කරත් මරණවා කියන කාරණාව කරන්න එපා කියන එක. මරන්න එපා කියලාම කියලා තියෙනවා. ඒක තමයි මේකේ ආරම්භය. භාගතුන් වහන්සේ දේශනා කරපු දේවල් කරන්න යන්නේ නැතුව බොහෝ දෙනෙක් මේ දේශනා නොකරපු දේවල් තමයි අද කාලේ කරනවා දකින්න ලැබෙන්නේ. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා ජීවිතේ ගියත්. නමුත් ඒ කාරණේ එක වචනයක් වුණාට හොඳින් පුරුදු පුහුණු වුණේ නැත්නම් තමන් සර්ව සම්පූර්ණයෙන් පුහුණු කරා වෙන්නේ නැහැ. අපි බලමු මේ ගේකට තියෙන තණ්හාවට වඩා අමුදරු ඥාතීන්ට තියෙන තණ්හාව වැඩි වෙන අවස්ථාවල් අපට ඒක දැනෙන අවස්ථාවල් මොන වගේද? ගෙදර ගින්නක් හටගත්තොත් ඉස්සල්ලාම බේරගන්න හදන්නේ ඒ ගෙදරද? එහෙම නැත්නම් ඇතුළේ ඉන්න ඥාතීන්වද හිතමිත්‍රයන්වද? ඉස්සල්ලාම කෙනෙක් බේරගන්නේ හිතමිත්‍රයන්, එහෙම නැත්නම් ඥාති. ඒ මොකද? ඥාතීන්ට තියෙන තණ්හාව වැඩි. ඥාතීන් සියල්ලම හිත වුතුන් මිත්‍රයන් සියල්ලම ඒ ගිනිගන්න නිවසින් එළියට අරන් ආවට පස්සේ මොකද හිතෙන්නේ? නිවස බේරගන්න හිතනවා. නමුත් නිවසෙන් ඒ ගින්නෙන් ඉස්සල්ලාම බේරගන්න හිතන්නේ වටිනාකමින් වැඩිම බඩුව, වැඩිම වස්තුව. ඒ මොකද? අපේ තණ්හාව දුවන්නේ අනුව. ඉතින් මෙන්න මේ විදිහට අපේ තණ්හාව ක්‍රියාත්මක වෙන විදිහක් තියෙනවා. මෙතනදී කෙනෙක් වස්තුව නිසා සතුන් මරන්නේ නැහැ කියලා සමාදන් වුණත් අමුදරු ඥාතීන් නිසා සතුන් මරන්නේ නැහැ කියලා සමාදන් වෙන්න බොහෝ සෙයින් වෙහෙස වෙන්න ඕනේ. බොහෝ සෙයින් ධර්මකාරණා ඉගෙන ගන්න ඕනේ. ඒ ධර්මකාරණා තමන් අවබෝධ කරගෙන තමන්ගේ ජීවිතයට මිශ්‍ර කර ගන්න ඕනේ. තමන්ගේ ජීවිතය හා පුරුදු පුහුණු කර ගන්න ඕනේ ජීවිතයත් එක්ක. එහෙම නැත්නම් කොයිතරම් බණ භාවනා කරන්න පන්සල් වලට ගියත් තමන්ගේ දරුවෙකුට හානියක් වෙනවා නම්, තමන්ගේ අම්මා තාත්තට හානියක් වෙනවා නම් ප්‍රාණඝාතයෙන් වළකින්න ඒ පුද්ගලයාට පුළුවන් වෙන්නේ නැහැ. ඊටත් වඩා තියෙන තණ්හාවක් තමයි තමන්ගේ අතපය අවයව වලට තියෙන තණ්හාව. තමන්ගේ කෙස් වලට තියෙන තණ්හාව, ඇස් වලට තියෙන තණ්හාව, තමන්ගේ අතකට පායකට තියෙන තණ්හාව, තමන්ගේ ලේ වලට තියෙන තණ්හාව ආදී වශයෙන් මෙය ශරීරංග සෑම දෙයකටම ප්‍රභේදගත වෙනවා. ඉන්පසුව කියන්නේ තියෙන්නේ මේ ඊළඟ තණ්හාව තමයි ජීවිතයට තියෙන තණ්හාව. ඒ ජීවිතයට තියෙන තණ්හාව නිසාවත් සතෙන් මරන්න එපා කියලා දේශනා කරලා තියෙනවා. තමන්ගේ අතේ ආයුධයක් තියෙනවා නම්, තමන්ට ජීවිත අනතුරක් තියෙනවා නම් ඒ ආයුධය තමන්ගේ ජීවිතේ බේරා ගැනීම සඳහා පාවිච්චි කරන්න එපා කියන මට්ටමට තමන්ගේ හිත හැදිලා තියෙන්න ඕනේ. තමන්ට හිතෙන්න ඕනේ මම මැරුණත් ප්‍රාණඝාතය නම් කරන්නේ නැහැ කියලා. ජීවිත හේතුවෙන්වත් සිල්ප දෙකක්වත් බිඳින්න එපා කියන එක තමයි භාගතුන් වහන්සේගේ අනුශාසනය. ඉතින් පින්වත්නි, මේ කාරණාවල් ඉතාම විශේෂයි. මොකද මේ කාරණාව ප්‍රකාශ කළාට පුරුදු පුහුණු වෙන්න අමාරුයි. යම් පුද්ගලෙක් මේ විදිහට සීලය සම්පූර්ණ කරනවා නම් ජීවිතේ ගියත් ප්‍රාණඝාතය කියන මේ ශික්ෂාපදේ, ප්‍රාණඝාතයෙන් වැළකීම කියන ශික්ෂාපදේ සමාදන් වෙනවා, ප්‍රාණඝාතය කරන්නේ නැහැ ජීවිතේ ගියත් කියන කාරණාව තමන් හොඳින්ම සමාදන් වුණොත් ඒක කැඩෙන්නේම නැත්තම් එක දිගටම රකින්න පුළුවන් නම් අංග 8කින් යුක්තව මේ ප්‍රාණඝාත සිල්පදයේ සම්බන්ධයෙන් ආර්යකාන්ත කියන තත්වයටපත් වෙනවා. ඉතින් මේ කාරණාවේදී මේ ආර්යකාන්ත සීලය ගැන අපි සාකච්ඡා කරමු ඉදිරියේදී. නමුත් දැන් මේ භාවනා කරන පිරිසෙන් කී දෙනෙක් තාම ප්‍රාණඝාත කරනවාද, දැන් gedara වසවිස පාවිච්චි කරනවාද කියන කාරණා හිතලා බලන්න. අපි කියනවා දැන් අද කාලේ පවතිනවා නොඑක් වර්ගයේ වසවිස, නොඑක් නම් වලින් ඒ වසවිස කූඹින්ට පාවිච්චි කරනවා නම්, කැරපොත්තන්ට පාවිච්චි කරනවා නම්, එහෙම නැත්නම් ලොකු හෝ කුඩා හෝ සතුන් තමන් අතින් මැරෙනවා නම් ඒ කාරණේදී තමන් සිල්වතෙක් නෙමෙයි කියන කාරණාව අවබෝධ කරගන්න. මේ සිල්වතෙක් නොවීමේ ප්‍රධානතම ඵල විපාකය මේ මොහොතේ මැරෙන්න වුණොත් සතරාපායෙන් එහෙක උපදින්න වෙන්නේ. ඉතින් ඒ කාරණේට මේ පින්වතුන් කැමතිද? එහෙම තමන් ගැන හිතලා බලන්න ඕන. මං කියන්නේ මේ පින්වතුන් සිල් ලකින් නැහැ කියන එක නෙමෙයි, තමන්ගේ සීලය තමන් ආවර්ජනය කරන්න ඕන. තමන් නුවණින් සලකන්න ඕනේ තමන්ට කොයිතරම් සීලයක් තියෙනවද කියලා. හැබැයි තමන්ගේ නුවණේ ප්‍රමාණයට තමයි තමන්ට හිතා ගන්න පුළුවන් වෙන්නේ. තමන්ගේ ඥාන ශක්තිය පරීක්ෂා කරලා බලන්න ඒ සිල් කැඩෙන අවස්ථාවට පැමිණෙන්න ඕනේ. එහෙම පැමිණුණාම තමන්ට තේරෙනවා තමන්ගේ හිත කොයිතරම් අමාරුද පාලනය කරගන්න කියන කාරණාව. ඉතින් මෙන්න මේ විදිහට තමන් දිහා බලලා තමන්ගේ මේ සිල්පද එකින් එක පිරිසිදු කරගන්න ඕනේ. එසේ පිරිසිදු කරගෙන තමන්ගේ සීල විසුද්ධිය පිණිස වෑයම් කරන්න ඕනේ. එතකොට තමන් සිල්වතෙක් වෙන්නේ. ඒ සිල්වතෙක් වීමේ ආනිසංසය එවෙලෙම ලැබෙනවා. යම් ශික්ෂාපදයක් සමාදන් වෙනවාද මේ මොහොතේ, ඒ ශික්ෂාපද කැඩීම හේතුවෙන් සතර අපායේ ඉපදීම ඒ මොහොතේම නවත්වපු පුද්ගලයෙක් බවට පත් වෙනවා. එම නිසා පින්වත්නි, මේ කාරණය සම්දික්තිකයි. මේ කාරණය මේ කෝටියක් හම්බ කරන පුද්ගලයෙකුට උනත් ඒ තමන්ගේ ව්‍යාපාර කටයුතු අතහැරලා මෙහි පැමිණිලා මේ කාරණය අවබෝධ කරගන්න කියන වටිනවා. ඒ නිසා එහි පස්සිකයි. මොකද කොයිතරම් මිල මුදල් තිබුණත් තමන් මරුණාම ඉපදෙන තැන ඒ මිල මුදල් වලින් තීරණය වෙන්නේ නැහැ. කොයිතරම් උපාධි තිබුණත් උපාධි වලින් තීරණය වෙන්නේත් නැහැ. ඒ තීරණය වෙන්නේ සීලෙයි. ඒ නිසා මේ කාරණාව එහි පස්සිකයි. මේ කාරණාව තමා කෙරෙහිලා අවබෝධ කරගත යුතුයි. මෙවැනි නොඑක් ගුණධම් සහිත ධර්ම කාරණාවක් තමයි මේ ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්ෂාපදය සමාදන් වීම. මහත්ඵලයි මහානිසංසයි කියලා කියනවා. දැන් මේ පින්වතුන් අහලා ඇති නොඑක් ආකාරයේ અભේදානයන් දෙනවා. ජීවිත දානයන් දෙනවා. කකුලෝ නිදහස් කරනවා, හරක් නිදහස් කරනවා, කුරුල්ලන් නිදහස් කරනවා. මේ ප්‍රාණඝාතයෙන් වෙන්නුන පුද්ගලයා මොන වගේ අභේදානයක් දෙනවද කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. අප්‍රමාණ වූ අභේදානයක් දෙනවා. මේ ලෝකයේ තියෙන මහා දාන පහෙන් පළවෙනි දාණය තමයි, පළවෙනි මහා දාණය ප්‍රාණඝාතයෙන් වෙන්වීම. තමන්ගේ ඉදිරියට පැමිණෙන සියලු සත්වයන්ට ජීවිත දාණය දීම තමයි මේ ශික්ෂාපදයේ තම සමාදන් වීමේ නියම තේරුම. අප්‍රමාණ වූ සත්වයන්ට අභය දානය දීම, ඔවුන්ව නිර්භය කිරීම කොයිතරම් පුණ්‍ය කර්මයක්ද හිතලා බලන්න. මුදල් වලින් කරන්න පුළුවන් කීයෙන් කීයද? හරක් කීයක් නිදහස් කරන්න පුළුවන්ද මුදල් තියෙන කෙනෙකුට? නමුත් කෙනෙක් හරියට සමාදන් වුණොත් මේ මොහොතේ ජීවිතයේ තියෙන තාක් කවදාවත් ජීවිත හේතුවෙන්වත් ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා ඒ පුද්ගලයා ඔහුට හමු වෙන සියලු සත්වයන්ට ජීවිත දානය දීලා තියෙනවා. ඉතින් මේ කාරණේ මිතා විශේෂයි. ඒ නිසා භාගතුන් වහන්සේ ලෝකයේ තියෙන මහා දාන පහෙන් පළවෙනි මහා දානයේ හැටියට ත්‍රිපිටකයේ සඳහන් කරනවා. මෙන්න මේ කාරණා සලකා බැලීමේදී නිවැරදිව රැකීම කියන කාරණාව ඉතා හොඳින් සිදු කළ යුතුයි. නමුත් මේ ප්‍රාණඝාතයෙන් වැළකීම කියන කාරණාව සිදු කිරීම නම් ශික්ෂාපදය පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුයි. එහෙම නැත්නම් ඒ කරන්න බෑ. නැත්තං භාගතුන් වහන්සේ දේශනා කරපු විදිය දන්නේ නැත්තං ඒ පුද්ගලයාට නිවැරදි ආකාරයෙන් සීලය රකින්න බෑ. මේ ප්‍රාණඝාතය කියන ශික්ෂාපදය බිඳෙන්න අංග පහක් තියෙනවා. මේ අංග පහ තමයි ප්‍රාණියෙක් විය යුතුයි. දෙවෙනි කාරණාව ප්‍රාණියෙක් බව දැනගත යුතුයි. තුන්වෙනි කාරණාව වදක චිත්තය එළඹිය යුතුයි. මරණ චේතනාවක් තියෙන්න ඕන. හතරවෙනි කාරණාව ඒ සිතුවිල්ල අනුව ක්‍රියාත්මක වෙන්න ඕන, වෑයම් කරන්න ඕන. පස්වෙනි කාරණාව ඒ හේතුවෙන් මැරෙන්න ඕන. දැන් අපි යම් පුද්ගලයෙකුට මරණයට පත් කරන්න, යම් පුද්ගලයෙක් මරණයට පත් කරන්න උගුලක් කටවනවා. නමුත් ඒ පුද්ගලයා ඒ උගුල නිසා මැරෙන්නේ නැහැ. වෙන කාරණාවක් නිසා මැරෙනවා නම් අපිට ප්‍රාණඝාතය සිද්ධ වෙනවා කියලා දේශනා කරන්නේ. දැන් මේ ප්‍රාණීක් වීම සහ ප්‍රාණීක් බව දැන ගැනීම වැදගත්. අපි හිතමු කෙනෙක් කඩුවක් මුහාද්ද කියලා බලන්න කොටයකට ඒ කඩුවෙන් කොටනවා. ප්‍රාණියෙක් නොවන නිසා ප්‍රාණඝාතයක් නැහැ. අපි හිතමු ප්‍රාණ සංඥාවක් නැහැ ඒ පුද්ගලයාට. අපි හිතමු ඒ පුද්ගලයා හිතනවා මේ පිඹුරෙක්. මේ පිඹුරට කොටන්න ඕන කියලා කෙටුවාම ඒක කොටයක්. හරියටම බැලුවාම ඒක කොටයක්, පිඹුරෙක් නෙමෙයි. එතකොට ප්‍රාණ සංඥාව තිබුණත් ප්‍රාණියෙක් නොවන නිසා ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ පුද්ගලයා හිතනවා මේ කොටයක්. කඩුව මොහොද්ද කියලා බලන්න ඕනේ කියලා කඩුවෙන් කොටනවා. සැබවින්ම ඉන්නේ පිඹුරෙක්. ඒ පිඹුරා ඒ කඩුවෙන් කැටීම නිසා මරණයට පත් වෙනවා. නමුත් මේ පුද්ගලයාට ප්‍රාණ සංඥාවක්වත් වදක චේතනාවක්වත් පවතින්නේ නැහැ. එම නිසා ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ කාරණාව කොයිතරම් සියුම්ද කියනවනම් අභිධර්මයේ දේශනා කරනවා මේ දේශමූල සිත්වලින් හැර කිසිම සිතකින් මේ ප්‍රාණඝාතය කරන්න බෑ. අන්තිමටම ක්‍රියාත්මක වෙන්නේ දේශමූල සිත. මේ කාරණේදී දැන් සමහර කෙනෙකුට දකින්න හම්බෙනවා ඇති මේ කුඩා දරුවන් සතුන් මරනවා. තමන් ඉඳගෙන ඉඳද්දී ධනගාන කුඩා දරුවන් කුඹියෙක්ට පහර දෙනවා දැකලා ඇති. ඒ දරුවා කුඹියාට පහර දෙන එක නවත්තන්නේ මොන වෙලාවටද? ඒ කුඹියා හෙලවෙන එක නැවතුණාම මේ චලනය වීමෙන් ප්‍රාණ සංඥාව කුඩා දරුවට පවා ලැබෙනවා. සමහරු හිතනවා මේ තිරිසන් සතුන් ප්‍රාණඝාත කරද්දී ප්‍රාණඝාත කුසලයේ වෙන්නේ නැහැ. නමුත් හොඳින් බලන්න පින්වත්නි, කොටියෙක් හරි සිංහෙක් හරි යම් සතෙක්ව දඩයන් කරනවා නම් ඉතා හොඳින් කුරුමානම් අල්ලනවා. අල්ලලා ඒ සතාගේ නිලයක් ගිහිල්ලා හපන්නේ. වේගෙන් ගිහිල්ලා නිලයක් හපන්නේ. ඒ සතා දඟලලා ඒ දඟලන කාරණාව නතර කරනකන් අතහරින්නේ නැහැ. දඟලලා ඉවරුනහම අතහරිනවා. ඒ කියන්නේ සිංහයාට පවා ප්‍රාණ සංඥාව තියෙනවා. සමහර පුද්ගලයෝ මේ කාරණාව මිත්‍යා දෘෂ්ටික ලෙස විස්තර කරනවා, තිරිසන් සතුන්ට මේ ප්‍රාණ සංඥාව නැහැ කියලා. එහෙනම් පින්වත්නි, මේ කොටියෝ සිංහයෝ ගස්ගලු තපන්න වෙනවා. ප්‍රාණ සංඥාව නැහැ. හැම එකම හපහප යනවා නම් අපිට කියන දෑකින් ප්‍රාණ සංඥාව නැහැ. නමුත් පණ තියෙන සතුන්ට විතරක් හානි කරනවා නම් කුරුමානම් අල්ලලා ඒ සතාගේ මරණයෙන් පසුව ඒ සතාට පහර දෙන එක නවත්තනවා නම් ප්‍රාණ සංඥාව තියෙනවා. ඒ කාරණාව එහෙමයි. භාගතුන් වහන්සේ එක වරක් තිරිසන් අපායට ගියාම නැවත මනුස්ස ලෝකෙ ඉපදෙන කාලය ඉතාම ළඟින් සිද්ධ වෙනවා. කෙටි කාලයකින් කෙටි ජීවිත ගානකින් සිද්ධ වෙනවා කියලා කියන්නේ නැහැ. මේ ප්‍රාණඝාතය සම්බන්ධව සාකච්ඡා කරද්දී අපට ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ පරමාර්ථ වශයෙන් කියනවා නම් රූප ජීවිතේන්ද්‍රියට හානි සිද්ධ කිරීමෙන්. එයිදී මේ ජීවිතේන්ද්‍රිය රූපයට හානි කිරීම ප්‍රාණඝාතය නමින් අභිධර්මයේ විස්තර වෙනවා. මේ පංචස්කන්ධයක් නිසා තමයි සත්වෙක් සත්වෙක් කියලා පැනවෙන්නේ. මේ පංචස්කන්ධය නිසා සත්වෙක් සත්වෙක් කියලා පැනවෙනවා. නමුත් මේ පැනවෙන සත්වයා පිළිබඳව ප්‍රාණ සංඥාවෙන් ඒ ප්‍රාණියාගේ ජීවිතේන්ද්‍රිය නැති කිරීමේ උපක්‍රමය කාය ద్వාරයෙන් හෝ වචී ద్వාරයෙන් හෝ එක්තරා ద్వාරයකින් සිදු කිරීමෙන් මේ ප්‍රාණඝාතය සම්පූර්ණ වෙනවා. ඉතින් අරමුණු වශයෙන් මේ ප්‍රාණාතිපාත නම් වූ මේ අකුසලය ජීවිතේන්ද්‍රිය අරමුණු කරනවා කියන කාරණාව මේ කුද්දක නිකායේ අටකතාවේ සඳහන් වෙනවා. මේ ශික්ෂාපද සමාදන් වීම සාමණේර නමක් නම් භික්ෂූන් වහන්සේ නමක් ඉදිරියේදී සමාදන් විය යුතුයි. ගිහියෙකුට නම් තනියෙන් වුණත් සමාදන් වෙන්න පුළුවන්. භික්ෂූන් වහන්සේ නමකකින් සමාදන් වෙන්නත් පුළුවන්. නමුත් සාමණේර නමකට නම් උපසම්පදා භික්ෂූන් වහන්සේ නමකකින්ම සමාදන් විය යුතුයි. එනිසා පින්වත්නි, උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් වැඩ හිටියේ නැත්නම් සාමණේර භාවයට පත් වෙන්න බෑ. මේ කාරණාව විශේෂයි. උපාසක උපාසිකාවන්ට සමාදන් වෙන විදි දෙකක් තියෙනවා. මේ පංච ශික්ෂාපදය වෙන වෙනම සමාදන් වෙන්න පුළුවන්. අප දැන් සමාදන් වෙනවා වගේ. එහෙම නැත්නම් පංච සීලයේම සමාදන් වෙමි කියලා එකටම සමාදන් වෙන්න පුළුවන්. එකටම සමාදන් වුණොත් එක ශික්ෂාපදයක් කැඩුනත් සියලු ශික්ෂාපද කැඩුනා වෙනවා. නමුත් වෙන වෙනම සමාදන් වුණොත් ප්‍රාණඝාත ශික්ෂාපදය කැඩුනොත් ඒ විතරක් නැවත සමාදන් වීමෙන් සිල්වතෙක් බවට පත් වෙන්න පුළුවන්. සීලය සම්පූර්ණ කරගන්න පුළුවන්. මේ කාරණාව ගිහියන්ට විතරයි කරන්න පුළුවන්. සාමණේරවරයෙකුට එක ශික්ෂාපදයක් කැඩුනත් ශික්ෂාපද සියල්ලම බිඳුණා වෙනවා. පරාජිකා තත්වයට පත් වෙනවා කියලා කියනවා මේ ප්‍රථම ශික්ෂාපද පහ පිළිබඳව. ප්‍රාණඝාතය සම්බන්ධයෙන් ගුණ රහිත වූ තිරිසන් සතුන් මැරීමේදී කුඩා සතෙක් මරනවා නම් අකුසලයේ අඩුයි. විශාල සතෙක් මරද්දී අකුසලයේ වැඩි. මොකද මේ ප්‍රයෝගයේ තියෙන විශාලත්වය නිසා, තමන්ගේ මහන්සියේ තියෙන විශාලත්වය නිසා සිත් ගණනම වැඩි වෙනවා. සිත් ගණන විතරක් වැඩි වෙනවා කිව්වට අවබෝධ වෙන්නේ නැතුව ඇති. වැඩි කාලයක් යදන්න ඕනේ. වැඩි වෙහෙසක් යදන්න ඕනේ, වැඩි පිරිසක්, විශාල ආයුධයක්, විශේෂ ආයුධයක් අවශ්‍ය වෙනවා විශේෂ සතෙක් මරන්න. යනාදී වශයෙන් මේ සැලසුම් කිරීම ආදී බොහෝ සිතුවිලි ගානක් යෙදෙනවා විශාල සතෙක් මරණයට පත් කිරීමේදී. එනිසා විශාල සතෙක් මරද්දී ප්‍රාණඝාතයේ අකුසල භාවය වැඩි, අකුසල ප්‍රමාණය වැඩි. ඊට අමතරව වෙහෙස සමාන නම් ගුණය බලපාන. තමන් සතුන් දෙදෙනෙක් මරද්දී එකම වෙහෙසකින් මරනවා නම් ඒ සතුන්ගේ ගුණ බලපානවා. දැන් තිරිසන් සතුන් නම් බොහෝ සෙයින්ම සීලාදී ගුණධර්ම විරහිතයි, සීල සමාධි ප්‍රඥාදී. සමහර විට බෝසත්වරුත් තිරිසන් වෙලා උපදිනවා කියලා කියලා තියෙනවා. එහෙම වුණොත් නම් තමන්ට පාපය ලැබෙන, පාපය ඉතා විශාල පාපයක් බවට පත් වෙනවා. මොකද ගුණ සහිත තිරිසනෙක් මරුවත් සාමාන්‍ය තිරිසනෙක් මරනවට වඩා පාපය බලවත් නිසා. මනුස්සයන්ගේ සිල් නැති මනුස්සයන් මරනකොට පාපය අඩුයි, සීල සම්පන්න මිනිසුන් මරනකොට පාපය වැඩි. ඒ කාරණාව විශේෂයෙන් දේශනා කරලා තියෙනවා. ඒ සීලය ආදී ගුණධර්ම සමාන නම් ශරීර ප්‍රමාණය අනුව නැවත වෙනස් වෙනවා කියලා කියලා තියෙනවා. ඉතින් සුළු උපක්‍රමයකින් මරනකොට ඒ තරම්ම බලවත් පාපයක් වෙන්නේ නැහැ. ලොකු උපක්‍රමයක් කරනවා නම් පාපය බලවත් වැඩි කියලා නැවත දේශනා කරලා තියෙනවා. මේ ආකාරයට පින්වත්නි, මේ ප්‍රාණඝාතයේහි අල්ප සාවද්ද මහා සාවද්ද භාවය නැත්නම් අකුසලයේ අඩු බව සහ වැඩි බව වෙන් කරලා තියෙනවා. නමුත් විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා පින්වත්නි, මේ පංච ශික්ෂාපදවල සුරාමේරය පානය කිරීම තරම් අනික් එකම ශික්ෂාපදයක්වත් බලවත් අකුසලයක් වෙන්නේ නැහැ. බලවත්ම අකුසලයේ වෙන්නේ සුරාමේරය පානය කිරීම කියලා. අද කාලේ අපේ උපාසකයන්ට තියෙන අවබෝධය එහෙම නෙමෙයි වෙන්න ඇති. වෙනස් ආකාරයකට වෙන්න ඇති තියෙන්නේ. නමුත් ධර්මයේ සඳහන් වෙන්නේ සුරාමේරය පානය මේ පංච ශික්ෂාපද අතුරින් මහා සාවද්දතරයි. ඒ මොකද කියනවා නම් මනුස්සෙක් වෙලත් පළදීම අති භයානකයි. මන්ද බුද්ධික වෙනවා, උම්මත්තක වෙනවා, ඒ කියන්නේ පිස්සු හැදෙනවා, කිසිම මාර්ගඵලයක් ලබන්න බැරි වෙනවා කියන කාරණා නිසා අනික් ශික්ෂාපදවලට වඩා මහා සාවද්දයි කියලා මෙහි සඳහන් කරනවා. පින්වත්නි, මේ කාරණාව අපි අද මතක් කරන්නේ විශේෂ කරුණක් නිසා. මොකද අද කාලේ සමහර විට නම් මේ මද ප්‍රමාණයෙන් මත්පැන් ගත්තට මුකුත් වෙන්නේ නැහැ කියලා. ඒ බුදුදහම නෙමේ තමන්ගේ අදහසක්. අපි මේ ශික්ෂාපදෙන් ශික්ෂාපදේ වෙනම සාකච්ඡා කරනවා. අපි අදාළ කාලේ ආවහම ඒ ශික්ෂාපදය ගැනත් විස්තර වශයෙන් සාකච්ඡා කරනවා. හොඳයි, අද මේ ආරම්භයක් වශයෙන් ප්‍රාණඝාතයෙන් ඉතාම සුළු ප්‍රමාණයක් අපි සාකච්ඡා කළා. මේ ආකාරයට සියලු ශික්ෂාපද පිළිබඳව විශේෂයෙන් ගිහියන්ට අදාළ පංච ශික්ෂාපද පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සීල විසුද්ධියට පැමිණීම පිණිස මොන ආකාරයට සමාදන් විය යුතුද, මොන ආකාරයට පුරුදු පුහුණු විය යුතුද, මොන මට්ටමකින් සම්පූර්ණ වෙනවද කියන කාරණාව. එහෙමනම් පින්වත්නි, අද අපි මේ වැඩසටහන මෙතකින් සමාප්ත කරනවා. ඊළඟ දිනේ නැවත තවදුරටත් විස්තර සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු වෙමි. එහෙනම් අපි දෙවියන්ට සහ ඥාතීන්ට පින් අනුමෝදන් කරලා සීල දෙනාගේ නිර්වාණය ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා
දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු සාධු සාධු සාධු.